රූපාවචර සිත් 15. රූපාවචර සිත් කියලා කියන්නේ රූප තියෙන බ්‍රහ්මලෝක 16න් 15ක ඉන්න බ්‍රහ්මයන්ට බහුලව ඇති වෙන සිත් නිසා අපි ඒවට කියන රූපාවචර සිත් කියලා. ඒ සිත් 15ක් තියෙනවා. බ්‍රහ්මලෝක 15ක් තියෙන ඉඳ නෙමෙයි. බ්‍රහ්මලෝක 16ක් තියෙන්නේ. ඒකට අසඤ්ඤ සත්‍යය කියලා සිත් ඇති වෙන්නේ නැති මේ බ්‍රහ්මලෝකයක් තියෙනවා. හතරවන ඥාන භූමිය. පහේ ආකාරයට කියනවනේ පංචම ඥාන භූමිය. ඒ රූපාවචර සිත් 15න් 5ක් කුසල්. 5ක් විපාක, 5ක් ක්‍රියා. ඥාන කියලා කියන්නේ අරමුණට නැවත නැවත හොඳින් පැමිණෙහිඳ ධ්‍යාන කියනවා කියලා. කසීන අරමුණ කරා නැවත හොඳින් පැමිණීම නිසා ධ්‍යාන කියලා කියනවා කියලා සඳහන් කරනවා.
නැවත හොඳින් පැමිණෙන්නේ විතර එතන සිත පවත්වාගෙන.
ඔව් අපි ඉගෙන කතා කරමු දැන් මේ පළවෙනි සිත ප්‍රථම ධ්‍යාන සිත අංග පහක් තියෙනවා. දෙවන ධ්‍යාන සිතේ අංග හතරක් තියෙනවා. තුන්වෙනි ධ්‍යාන සිතේ අංග තුනක් තියෙනවා. හතරවෙනි ධ්‍යාන සිතේ දෙකක් තියෙනවා. පස්වෙනි ධ්‍යාන සිතේ දෙකක් තියෙනවා යන අදිවශයෙන් අංග 5 4 3 2 2 යන අදිවශයෙන් වෙනස් වෙනවා. පළවෙනි ධ්‍යාන සිත ප්‍රථම ධ්‍යාන සිතේ තියෙන අංග පහ තමයි විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා කියන පහ. මේ පළවෙනි ධ්‍යාන සිතේ අංග පහක් තියෙනවා. අංග පහක් නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. නැති අංග පහ මොනවද? කාමච්ඡන්දය නැහැ, ව්‍යාපාදය නැහැ, තීන මිද්දේ නැහැ, උද්ධච්ච කුච්චේ නැහැ, විචිකිච්ඡාව නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. විතක්කය කියලා කියන්නේ නැවත නැවත අරමුණට කසීර අරමුණට සිත ගේන චෛතසිකයට නැත්නම් ශක්තියට කියනවා විතර්කය කියලා. විචාර කියලා කියන්නේ නැවත නැවත ඒ සිත ඒ අරමුණට විතර්කයෙන් ගත්තාම ඒ අරමුණ පිරිමැදලා බලනවා වගේ. කියන්නේ අරමුණ දිහා වඩා සියුම් ලෙස අවබෝධ කරගන්න හොඳින් බැලීම තමයි විචාර කියලා කියන්නේ. පීති කියලා කියන්නේ ඇඟ පුරාම පැතිරෙච්ච ප්‍රීතිය. පස්වනක් ප්‍රීතිය සඳහන් කරනවා. පස්වනක් ප්‍රීතිය මොකක් හරි ප්‍රීතියක්. මෙතන නම් මම හිතන්නේ පැතිරුණ ප්‍රීතිය, පරණ ප්‍රීතිය කියන පස්වනක් ප්‍රීතියෙන් මේ පහම එන්නත් පුළුවන්, එයින් කීපයක් එන්නත් පුළුවන්. සුඛ කියලා කියන්නේ මුළු ඇඟ පුරාම පැතිරෙච්ච සැපය. කිසිම වේදනාවක් ඉරියව්ව පිළිබඳවවත් කිසිම වේදනාවක් එන්න බෑ මේ ධානයට සමාදියේකොට. ඒකග්ගතාව කියලා කියන්නේ සමාධිය, එකඟතාවය කියන්නේ. ඉතින් මෙන්න මේ අංග පහ සහිත ධානයට කියනවා, සිතට කියනවා රූපාවචර ප්‍රථම ධාන කුසල් සිත කියලා. කියන්නේ සාමාන්‍ය පුද්ගලයන්ට ඇති වෙනවා නම් මේ ධානය වඩනවා නම් කුසල් සිත තමයි ඇති වෙන්නේ. රහතන් වහන්සේලා ඉඳලා ක්‍රියාසිත ඇති වෙන්නේ. මේ කුසල් සිතේ ආනිසංසයක් හැටියට මේක ගරු කර්මයක්. මේ ධානයට සම්බන්ධින්න පුළුවන් වෙලා මරණාසන්න මොහොත වෙනකම් මේ ධානය රැකගෙන හිටියොත්, ඒ කියන්නේ කැමති වෙලාවක ධානයට සම්බන්ධින්න පුළුවන් නම් ඒක ගරු කර්මයක් වෙලා මරණාසන්න මොහොතේ සිහියට ඇවිල්ලා තමන් වඩලා තියෙන ආකාරය අනුව ප්‍රථම ධාන භූමි තුනේ, ඒ කියන්නේ බ්‍රහ්ම පාරිසජ්‍ය, බ්‍රහ්ම පුරোহিতේ, මහා බ්‍රහ්මයේ කියන ලෝක තුනෙන් එකක උපද්දවනවා. ඒ වසීතා පහකින් පුරුදු වෙලා තියෙනවා. ආවජන වසීතාවය කියලා කියන්නේ ඒ ධානාංග ආවර්ජනය කරන්න පුළුවන්. ඒ කියන්නේ විතර්කය මොකද්ද, විචාරය මොකද්ද කියලා හරියට දැනගෙන ඉඳීම තමයි ආවජන වසීතාවය කියලා කියන්නේ. සමාපජන වසීතාවය කියලා කියන්නේ ධානයට සමාදින්න කෙනෙකුට පැයක් ගත වෙන්න පුළුවන්. ඉඳගෙන පැයක් ගත වෙලා ඊට පස්සේ තමයි ධාන සමාදින්නේ. ඒක ඒ වෙලාව අඩු කරලා අඩු කරලා විනාඩි 50 විනාඩි 45 පැය භාගය යන දෝෂින් ක්‍රමක්‍රමෙන් ඇවිල්ලා අන්තිමට ඇසිපිහ ගන්න මොහොතකදී ධ්‍යාන සමාධියට පුළුවන් නම් කියන සමාපජ්ජන වසිතාවෙ පුරුදු කරා කියලා. ඇසිපිහ ගන්න මොහොතකදී ධ්‍යාන සමාධියට පුළුවන් සමාපජ්ජන වසිතාව. අදිඨාන වසිතාවය කියලා කියන්නේ එහෙම සමවැදුනත් පැග්ගීල සමවැදුනත් මොහතකින් නැතු වෙනවා. සමහරවිට විනාඩියකින් නැතු වෙනවා. නැත්නම් විනාඩි 5කින් නැතු වෙනවා. නැත්නම් මොහතකින් නැතු වෙනවා. ඒක එක්කෙනාට එක එක විදිහයි. ඒ තමන්ට කැමති ප්‍රමාණයක් අදිෂ්ඨාන කරලා මේ වෙලාව, ඒ කියන්නේ විනාඩි 5ක් තියාගන්නවා, පැය භාගයක් තියාගන්නවා, පැයක් තියාගන්නවා, පැය දෙකක් තියාගන්නවා, පැය හතරක් තියාගන්නවා කියලා අදිෂ්ඨාන කරලා මෙච්චර කාලයක් ඇතුළත ධ්‍යාන සමවැදෙල ඉන්නවා කියලා පුරුදු වෙන එක තමයි අදිෂ්ඨාන වසිතාවය කියලා කියන්නේ. උත්ථාන වසිතාවය කියලා කියන්නේ කැමති වෙලාවක නැගිටින්න පුරුදු කරන්න ඕන. නැත්තම් දැන් අපි කලින් පැයක් ධ්‍යානට සමවදිනවා කියලා පුරුදු කළාට ඒ අතර අපි කැමති දෙයක් සිද්ධ වෙනවා ඒකට අපිට සහභාගී වෙන්න බෑ. අපි නැගිටින්නේ නැහැ. එහෙම අපි කලින් අදිෂ්ඨාන කරන තැනකින් වෙලාවක නැගිටින්න පුරුදු කරන එක තමයි වුට්ටාන වසිතාව කියන්නේ. වුට්ටාන කියන්නේ නැගිටිනවා කියන එක. පච්චවෙක්කනා කියලා කියන්නේ ධ්‍යාන අංග නුවණින් බලනවා. ආවජ්ජන කියලා කියන්නේ ධ්‍යානට සමවදිනවා කියන එක තමයි මුලින්ම කියන්නේ ධ්‍යානට සමවදින්න පුළුවන් විතර ආවජ්ජන වසිතාවක්. ඒකත් ධ්‍යානාංග ගැන සාමාන්‍ය දැනීමක් ඇති කර ගන්න ඕනේ. එහෙනම් ඒක හොඳටම බලනවා කියන්නේ පච්චවෙක්කනා කියලා පස්වෙනි වසිතාව, ඒ කියන්නේ නුවණින් සලකලා බලනවා. ආවජ්ජන සමාපජ්ජන අදිඨාන වුට්ටාන පච්චවෙක්කන කියන පංච වසිතාවෙන්ම ධානය පුරුදු වුණොත් මහා බ්‍රහ්මයා ඉන්න ලෝකෙ ඉපදෙන්න පුළුවන්. මහා කල්පයක කාලයකින් හතරෙන් එක කාලයක් අවශ්‍ය තියෙනවා. අසංඛ්‍ය කල්පයක් අවශ්‍ය තියෙනවා. ඒ කියන්නේ මේ මහා බ්‍රහ්මය කියන ලෝකය පවතින තාක්කල් ඉන්න පුළුවන්. අවශ්‍ය එහෙමයි තියෙන්නේ. ඒත් ඒ පංචවසිතාවෙන් පුරුදු වෙන්නේ නැතුව ඊට වඩා මධ්‍යම විදිහට පුරුදු වුණොත් තමයි බ්‍රහ්ම පුරෝහිතය, ඒ කියන්නේ බ්‍රහ්මයන්ගේ පුරෝහිත තැනේ, ඒ කියන්නේ අසංඛ කල්ප භාගයක් අවශ්‍ය තියෙන ලෝකෙක ඉපදෙන්න පුළුවන්. එහෙනම් යන්තම් ඒ පංචවසිතාවෙන් යන්තම්ම තියෙනවනම්, ඒ කියන්නේ අඩුවෙම තියෙනවනම් බ්‍රහ්ම පුරෝහිතේ මේ පාරිසජ්ජේ උපදින්න පුළුවන්. බ්‍රහ්ම පාරිසජ්ජේ මහා අසංඛ කල්පවලින් තුනෙන් එකක් අවශ්‍යයි. ඉතින් මේක ගරු කර්මයක් නිසා ධානයෙන් පිරිහෙන්නේ නැතුව, පිරිහෙන්නේ නැතුව කියන්නේ මෙහෙමයි. දැන් කාමච්ඡන්දය කියන නීවරණය හරියට නැති කරොත් තමයි ධාන සමාදින්න පුළුවන්. නමුත් අපි දැන් අහලා තියෙනවා එක සාමනීර නමක් වැවක් උඩින් ගමන් කරනකොට ඉරුදීෙන් ඒ කාන්තාවගේ ගීහඬක් අහලා ධානයේ ඒ කාන්තාව දකින්නෙත් නැහැ. ගීහඬ අහලා කැමති වෙච්ච පමණින් ධානය නැති වෙනවා. ඒ ධාන බලයට එක පාට බිමට වැඩෙන්නේ නැතුව කුළුණු ගොඩක් වගේ හිමීට පාත් වෙනවා බිමට ඉවරට. මොකද ඒ ධානයේ තියෙන බලය නිසා. හැබැයි ධානය දැන් නැහැ. අහසෙදිම නැතුව ගියා. ඒ මොකද සංගීත හඬ, ගීත හඬ අහලා ඒ හඬට කැමති වෙච්ච ඉඳා. ඒ කියන්නේ කාමච්ඡන්දගේ නීවරණය. නීවරණය මතුවෙච්ච ගමන් තියෙන ධානය නැති වෙනවා. අන්න ඊට පස්සේ ඒ සාමණේරයන් වහන්සේ මරණයට පත් වුණොත් ඒ මරණාසන්න මොහොතේදී ගරු කර්මයක් ඇටියට ධානය ලැබෙන්නේ නැහැ. මොකද ධාන සමාධියට බැරි කියලා. නමුත් ධාන සමාධියල හිටියේ නැතත් සමාධින්න හැකියාව තියෙන මට්ටමෙන් හිඳලා මරණයට පත් වුණොත් මරණාසන්න මොහොතේ කියලා වෙනවා. ඇවිල්ලා ඒ ප්‍රථම ධාන කුසල්සිතෙන් ඒ කුසල්සිත අනුරූප විපාකසිත ප්‍රථම ධාන විපාකසිත ඵල දීලා ප්‍රතිසන්දිසිත මුචිතසිතට ආරමුණු වෙලා ඒක ප්‍රසන්දි හැටියට මේ ප්‍රථම ඥාන භූමි තුනෙන් එහෙක ඉපදෙනවාර වසීතා පහ 90 පුරුදු කරලා තියෙන හැටියට. එහෙම තමයි වෙන්නේ. රහතන් වහන්සේලා මේ ඥාන වඩනකොට ක්‍රියාසිත ඇති වෙනවා. රහතන් වහන්සේලා ඥාන වඩනවනේ. එතකොට ක්‍රියාසිත ඇති වෙනවා. මොකද කුසල් කරන්නේ නැති හින්දා. ඊට පස්සේ දැන් මුලින් දැන් මේ විදිහට ප්‍රථම ඥාන සමවැදුනාට පස්සේ මේ ධ්‍යාන ප්‍රත්‍යක්ෂා කිරීමෙන් පස්සේ හිතනවලු මේ විතර්කය කියන එක එච්චර උසස් ගතියක් නැහැ. මේ විතර්කය කියන්නේ නැවත නැවත අරමුණට මේ ඕනෑකමින් එනවා. ඒක හරියට කියන්නේ දැන් අපි දැන් වාහනයක් එලවනකොට මේ ගියර් මාරු කරනවා කියන එක ගියර් එක දිහා බලලා මාරු කරනවා කියන එක තමයි මුලින් කරන්නේ. ඊට පස්සේ තේරෙනවා මේ ගියර් එක දිහා බලන්නෙත් නැතුව ගියර් එක තියෙන තැන හිතෙන් දන්නවනම් ඊළඟ ගියර් එකට බලන්නෙත් නැතුව ඉබේට දාන්න පුළුවන් නම් නිරායසෙන් වගේ ඒක ඉතා උසස් කියලා. අන්නේ වගේ මේ විතර්කයෙන් තමයි අරමුණට ගන්නෙ. පස්සේ හිතනවලු විතර්කය පහත් විතර්කය නැතුවම විචාර ප්‍රීති සුඛ එකකට සහිත ධ්‍යාන සම්බන්ධින්ට පුළුවන් නම් ඊටදී උසස් සියුම් කියලා. ඊට පස්සේ විතර්කය ගැන කලකිරිලා විතර්කය අයින් කරන්න කල්පනා කරලා විතර්කය නැති භාවයේ උසස්කම කල්පනා කරලා දෙවන ධ්‍යාන සමාධියට පුළුවන් වෙනවලු උත්සාහ කරනවා. එතනදී තියෙන අංග තමයි විචාර ප්‍රීති සුඛ එකකට. හරිද? දෙවන ධ්‍යාන සිත කියලා කියන්නේ. ඊට පස්සේ විචාරයත් හොඳ නැහැ කියලා හිතලා විතර්ක විචාර දෙකම නැතුව ධ්‍යාන සමාධියට තියෙනවා නම් හොඳයි කියලා හිතුනහම ඒක ගැන විතර්ක විචාර දෙක ගැනම කලකිරිලා ඒක විතර්ක විචාර දෙක නැති බවේ ආනිසංස දැකලා ධ්‍යාන සමාධියුනහම කියන තුන්වෙනි ධ්‍යානය පීති සුඛ ඒකාග්‍රතාව සහිත තෙවන ධ්‍යානය කියලා කියනවා. ඊට පස්සේ හිතනවලු මේ ප්‍රීතිය කියන කේතන උසස් දෙයක් නෙමෙයි. හිතලා හතරෙන් දැන් සමදව සැපේ සහ එකඟතාව විතරයි. සුඛ එකඟතාව විතරයි තියෙන්නේ. ඊට පස්සේ නෝ සැපට වැඩිය හොඳයි උපේක්ඛාව සියුම්. පස්සේ ධ්‍යානයේ උපේක්ඛා එකඟතාව තිනෝ කියන්නේ ඒකයි. ඒ වගේ මේ ධ්‍යාන මට්ටම් පහට සමවදින්නේ ඒ විදිහට මේ රූපාවචර ධ්‍යාන මට්ටම් පහ. රූපාවචර ධ්‍යාන හතරයි කියලා ගණන් ගන්නේ කොහොමද? ප්‍රථම දෙවන තුන්වෙනි ධ්‍යාන දෙකම එකක් හැටියට ගරගෙන තමයි යන්නේ. නෑ පළවෙනි එකේ විතක්ක විචාර පිසුක එකක්කතා තියෙනවා. දෙවෙනි එකේ පිසුක එකක්කතා විතරයි තියෙන්නේ. ඒතකොට දෙවෙනි තුන්වෙනි දෙක තමයි එකහුවෙන්නේ. දැන් පහට කඩනකොට විත අංග පහක් තියෙන එකයි හතරක් තියෙන එකයි තුනක් තියෙන එකයි දෙකයි දෙකයි එහෙම තමයි තියෙන්නේ. එතකොට හතරකට කඩනකොට මෙන්න මේ දෙක තමයි එකහුවෙන්නේ. පළවෙනි එකේදී අංග පහම තියෙනවා. දෙවෙනි එකේදී අංග තුනයි තියෙන්නේ.
අංග හතරක් තියෙනක නැතුව යනවා.
විතක් විචාර කියන දෙකම නැතුව යනවා.
දෙකම එකසරේ නැතුව යනවා. එතකොට දෙක තුන තමයි එක අහුවෙන්නේ.
විචාර ප්‍රීති විචාර ප්‍රීති සුඛ නැතුව යනවා. සුඛ එකට ගන්නවා නේ.
ප්‍රීති සුඛ එකට ගන්නවා.
ඒක තමයි කියන්නේ විචාර ප්‍රීති සුඛ.
විතක් විචාර කියන එක නැතුව යනවා.
ඒක තමයි කියන්නේ මේ පහක් තියෙනවා නම් එක අහුවෙන්නේ මේ දෙකයි තුනයි කියන එක. පළවෙනි එක වෙනම තියෙන හතරෙදි.
හරි. ඊළඟ එකේ ਵਿਚාරේ විකල්ප
මේක නෑ.
ප්‍රීතිසුඛ
තියෙන්නේ. නෑ නෑ. ඔව්. ඒ කියන්නේ ධාන මට්ටම් කඩන සූත්‍ර ක්‍රමයේ දින හතරට කඩනවා. ධාන 8යි කියලා කියන්නේ ඒකයි. රූපාවචර 4යි අරූපාවචර 4යි. මේ රූපාවචර 4 කියන එක අභිධර්මයේදී මේ පහට කඩලා තියෙන්නේ. ඇත්තටම පහක් තියෙන්නේ. ඒ පහේ තියෙන ප්‍රථම ධානයේ අංග පහක් තියෙනවා. දෙවන ධානයේ අංග හතරක් තියෙනවා. තුන්වෙනි ධාන අංග 3යි තියෙන්නේ. 4යි 5යි 2 2 තියෙනවා.
සුඛයි උපේක්ෂා.
මේ 4 කඩන ක්‍රමයට වෙන්නේ 2යි 3යි එකට එකහුව කරනවා.
අයි චුට්ටකේ කාරෝ කියන්නේ විතක්ක
විචාර ප්‍රීසුඛ එකඟතාව. ඒකෙදි විතක්ක විචාර ප්‍රීසුඛ එකඟතාව කියන ප්‍රථම ඥානය තියෙනවා. දෙවන ඥානයේ තියෙනුනේ විචාර ප්‍රීසුඛ එකඟතාවනේ.
විචාර නැහැ.
ඒක නැහැ. පීතිසුඛ එකඟතාවනේ තුන්වෙනි ධානයේ තියෙන්නේ. එතකොට ඒ පීතිසුඛ එකඟතාව තමයි දෙවන ධානය හැටියට ගන්න.
විතක්ක විචාර දෙකම නැතුව.
ඒ කියන්නේ විතක්ක විචාර දෙකම පළවෙනි එකට ගැතු වෙලා තුන්වෙනි එක දෙවෙනි එකට
යනවා. ඔව්. හරි. දෙවෙනි එක තුන්වෙනි එකට යනවා.
ඔව්
හරි. ඔව්. දෙවෙනි එකයි තුන්වෙනි එක එකට එකහුව කරලා ආරන් තමයි 1 2 3 4 කියලා ගන්න.
නෑ ඒ 1යි 2යි එකද එන්නේ විතක්ක විචාර පීතිසුඛ
එක එක එහෙමම තියෙනවා.
ඒක එහෙමම තියෙනවානේ.
ඒ වුණාට පහකට බෙදෙනුනේ විතක්ක ਵਿਚාර කියලා කියනවද?
ඔව්. පහකට බෙදෙනකොට විතක්ක ਵਿਚාර තියෙනවා.
ආ දෙකේ පහේදී දෙවෙනි එක ਵਿਚාර. ਵਿਚාර
ਵਿਚාරේ විතක්ක
එකේ පළවෙනි එක දෙනවා. ඒ විතක්ක ਵਿਚාර
නෑ විතක්කේ ਵਿਚාරේ දෙකම නෑනේ ඒක තමයි.
හරි. ඒනවල දෙවෙනි එකේ
ਵਿਚාර ලීමට සුදුසුකම් ධ්‍යාන ලැබීමට සුදුසුකම් ත්‍රි හේතුක ප්‍රසන්නයක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඕන. ඒ කියන්නේ ඥාන සංප්‍රයුක්ත මහා විපාක සිත් හතරෙන් එකක් කිම් ප්‍රසන්දිගත වෙලා තියෙන්න ඕනේ කියන්නේ. මොකද සුගති අහේතුක කියන මනුස්ස ලෝකයේ ඉපදිලා ඉන්න අහේතුක පුද්ගලයෝ කියන්නේ ඉපදීමෙන් ඉපදීමේදීම අන්ධගලු බීරි කොර පුද්ගලයන්ට බෑ. දුගති අහේතුක කියන හතර අපාය ඉපදිච්ච අයට බෑ. ඒ කියන්නේ තිරිසන්, ප්‍රේත, අසුර නිරය කියන හතර අපායේ ඉන්න අයට මාර්ගඵල ඥාන ලබන්න බෑ. දු හේතුක පුද්ගලයන්ට බෑ. එහෙනම් ත්‍රි හේතුක පුද්ගලයන්ට විතරයි පුළුවන්. විපාක ආවරණෙන් මිදිලා කියන්නේ මිදිච්ච නැති පුද්ගලයා කියන්නේ දැන් අපි දි හේතුක පුද්ගලයෙක් භාවනා කරොත් ඊළඟ භවයේ හරි ධ්‍යාන ලැබනවා කියලා කියන්නේ මේකේ හරි ඊළඟකේ හරි ලැබෙන්න කියලා හිතලා භාවනා කරොත් ඊළඟකේ ලැබෙනවා කියලා කියනවා. මොකද දැන් ඒවා දි හේතුක පුද්ගලයෙක් වුණත් මේ ධ්‍යාන මේ ත්‍රි හේතුක පින් කරන්න පුළුවන් මේක. ත්‍රි හේතුක පින් කරලා ඉපදෙන්නේ ත්‍රි හේතුක එක් හැටියට. ඒක තමයි කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ කියලා දෙන දැන් අපි දි හේතුකද ත්‍රි හේතුකද කියලා හොයන්න අපිට විදිහක් නැහැ. අපිට කරන්න තියෙන එක දෙයයි ද්වි හේතුකුණත් ත්‍රි හේතුකුණත්. මොකද සමහර හාමුදුරුවෝ අවුරුදු 60 භාවනා කරලා තමයි දැන් චිත්තගුත්ත තිරුණාංශෙත් අවුරුදු 60ක් සිත රැකලා තමයි රහත් වෙන්නේ. ඉතින් ඒ විදිහටම සිත රැකලා සිත අවුරුදු 60ක් දැන් සාමාන්‍ය කෙනෙක් නම් ඒ විදිහට අවුරුද්දක් දැකලා කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා අතහැරලා දානවා. ඉතින් ඒකෙන් හිතන් එතකොට එයා හිතාගනි මම ද්වි හේතුකයි ඒ හින්දා මට ලැබෙන්නේ නැහැ කිසි දෙයක්. එහෙම නෙමෙයි අවුරුදු 60ක් රැකලා තිනේ. එහෙනම් ඒක නවත්තන්න විදිහක් නැහැ. නවත්තන්න තරක් නැහැ. ද්වි හේතුකයක් වුණත්, ත්‍රි හේතුකයක් වුණත් දැනගන්න විදිහකුත් නැහැ. මොකද අපි කලින් කරලා තියෙන karma අනුව සමහර ඒවාට අපිට මේ ලැබෙන්න හැකියාව තිබුණත් ගොඩක් කල් යනවා. ඒ හින්දා Taman ද්වි හේතුකුණත්, ත්‍රි හේතුකුණත් එක දිගටම නවාංග සාස්තු සාසනය හදාරනවා නම්, භාවනා කරනවා නම් ඔහු සුගතියක්මයි ඔහුට ලැබෙන්නේ. ඔහුට හොඳක්මයි වෙන්නේ. ඒ කියන්නේ එක්ක ඔහුට මේ ජීවිතේ ළඟදිම මාර්ගඵල ලැබෙනවා. එහෙම නැත්නම් මරණාසන්න කාලයේදී මාර්ගඵල ලැබෙනවා. එහෙම නැත්නම් උපදිලා නැවත උපදින තැන මාර්ගඵල ලැබෙනවා. ඒක තව විස්තර වශයෙන් කියනවා නම් ඒ ඊළඟ ජීවිතේදී ඔහු දිව්‍යාත්ම භාවයක් ලැබුණොත් බොහෝ කල් ඔහුට අමතක වෙලා තියෙන්න පුළුවන්. ඒත් ඔහුට එකපාරට මතක් වෙලා බොහෝ කල් ගියට පස්සේ එකපාරටම මාර්ගඵල ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ හරියට ධර්මය හදාරලා තිනවා නම් මේ ජීවිතේ මහන්සියලා. ඒ කියන්නේ හදාරලා තිනවා කියන්නේ අහන ධර්මයේ කටපාඩම් කරන්න කියලා තිනවා. මේ සෝතානුදත කියලා සූත්‍රයක් තියෙනවා සංයුතනිකායේ. ඒක කියන්නේ සෝත කියන්නේ හොඳින් අහන්න කියලා. දත කියලා කියන්නේ දරන්න මතක තියාගන්න කියලා. වචසා පරිචිත කියලා කියන්නේ වචනෙන් මේ පාලිය කියන්නේ පුරුදු වෙන්න කියලා කියනවා. කියන්නේ පාඩම් කරලා වචනෙන් කියන්න පුරුදු වෙනවා. හිතෙන් පාඩම් තිබ්බට පාලිය වචනෙන් කියන්න බෑනේ. එහෙම පාඩම් කරපු. ඊට පස්සේ මනසානුපෙක්කිත කියලා කියන්නේ මනසින් ඒකේ තේරුම හොයන්න කියලා කියනවා. ditthiya suppati vidda කියලා කියන්නේ සම්මා දිට්ඨියෙන් එක හොඳට විඳින්න කියලා කියනවා. තේරුම විඳින්න කියලා කියනවා. කියන්නේ තේරුම දැනගන්නයි තේරුම විඳින්නයි කියලා දෙකක් තියෙනවා. අන්න එහෙම කරොත් ඉපදෙනවලු දේවනිකායක ගොඩක් කාලයක් අමතක වෙලා තියෙනවලු නමුත් එකපාරට මතක් වෙනවා. එහෙම නැත්නම් එහෙම වුණේ නැත්නම් ඒ දීවෙනිකායේ උපදිලා ගොඩක් කාලයක් ඉන්නකොට රහතන් වහන්සේ කෙනෙක් මහරහතන් වහන්සේ කෙනෙක් ඒ දේව පිළිසෙර බණ කියනකොට වචනයක් දෙයක් ඇහෙනකොටම මතක් වෙලා මාර්ගඵල ලැබෙනවා. එහෙමත් නැත්නම් ඒ දේවනිකායේ උපදිලා ගොඩාක් කාලයක ඉන්නකොට යම්කිසි දෙවියෙක් හරි බ්‍රහ්මියෙක් හරි ඒ දේව පිළිසෙර බණ කිව්වොත් එම ඒ වචනයක් දෙයක් අහනකොටම නිවන් දකින්න පුළුවන් මාර්ගඵල ලැබෙනවා. එහෙමත් නැත්නම් තවත් මේ වගේ ධර්මයේ ඉගෙන ගත්ත දෙවියෙක් ඔහුට හම්බෙලා අහනවලු මතක් කරනවලු යාළුවා මතකද අපි එක්තරා ශාසනයක බ්‍රහ්මචාරි වීතියා ශාසනයක් සම්පූර්ණ කළා අපි කියලා අර වැලි කෙලියේ මේ වැලි සෙල්ලම් කරපු යාළුවෝ දෙන්නේ පස්සේ කාලෙක මතක් මගදී හම්බුනාම අහනවලු මතකද අපි ඒ දවස්වල වැලි සෙල්ලම් කරා කියලා ඒ තමන්ගේ පොඩි කාලේ ගැන මතක් කරනවා වගේ එහෙම කවුරු හරි කෙනෙක් මතක් කරගුවාම යාර මාර්ගඵල ලැබෙනවා කියලා. තවත් සූත්‍රයක තියෙනවා. අන්න එහෙම දේවනිකාගේ මාර්ගඵල ලැබුණ නැත්නම් යම් කිසි බුදුවරේ කම්බෙච්ච ගමන් බාහ්‍ය දාරුචීරිය වගේ නිවන් දකින්න පුළුවන්. කියන්නේ වචන දෙක තුනක් අහනකොටම නිවන් දකින්න පුළුවන් වෙනවා. එහෙමත් නැත්නම් පසේ බුදුරෙක් වෙන්න පුළුවන් කියලා කියනවා.
පසේ බුදුරෙක් වෙන්න
පුළුවන්. ඔව්. ඒක උදේ කාලයක් තිස්සේ බුදුන් නැත්නම් කවුරුවත් බුදුරෙක් හම්බුන් නැත්නම් නෑ පෙරම් පුරාගෙන කියන්නේ මෙහෙමයි. ප්‍රාර්ථනා කරලම ඉන්න ඕනේ නෑ මං හිතන්නේ. පස්සේ ඒ කියන්නේ පෙරම් පුරාගෙන යනවනම් මගදී ප්‍රාර්ථනා මාරු කරන්න පුළුවන් ඇත්ත.
දේවදත්තහන්තුත්
පස්සේ බුදු වෙනවා
කියනවනේ.
ඔව්. එයාගේ එහෙම ප්‍රාර්ථනාවක් නැති වෙන්නේ නෑ. සමහර එතකොට එහෙම කියලා තියෙනවා. ඒ කියන්නේ එහෙම නැත්නම්
බණහනොත් වෙනවා කියලා. පසේ බුදුරෙක් වෙනවා.
ඒ කියන්නේ සම්මා ඒ කියන්නේ දැන් පසේ බුදුරෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යා කැමති නම් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ අවස්ථාව යාට තියෙනවා. ඒ කියන්නේ පසේ බුදුරෙක් වෙන්න පුළුවන්, අග්‍ර ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අර කිප්පා විඥා අසුමා ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය අසුමා ශ්‍රාවකෙක් නෙමෙයි, මේ වචන දෙක තුනක් කාලයක පාට රහත් වෙන අසුමා ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්.
කැමති නම්.
ඔව් කැමති. කැමති වෙන්නත් ඕන නිවන් දකින්න. නැත්තම් හම්බෙන්නේ. ඒ හිඳ මේ කරන්න තියෙන එකම වැඩේ ද්විහේතුකද ත්‍රිහේතුකද කියලා බල බල ඉන්න දෙයක් නැහැ. එක දේ තියෙන්නේ. වැඩේ පටන් අරගෙන කරගෙන යන්න විතරයි තියෙන්නේ. බුදුහාඳුරෝ වැඩේ කරන විදිය කියලා තියෙනවා, යාගේ කරගෙන යන විදිය කියලා තියෙනවා. කරන්න විතරයි තියෙන්නේ. සසර භාවනා පුරුදු කරලා තියෙන කෙනෙක් නම් මේ ගොයන් කොලයක් දැක්කත් එහෙම නැත්තම් මේ කමතේදී පස් ටික දැක්කත් පටවි කසිනේ උපදිනවා කියලා තියෙනවා. ඉතින් ඒ වගේ නැතුව කසින මණ්ඩල හදා දෙන්න ඕනේ නැහැ. නිකන් මොන හරි නිල් පාටක් දැක්ක ගමන් නිල කසිනේ පීත කසිනේවත් පහළ වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒ පුරුදු කරලා තියෙන ළඟ ළඟදී. අපි හැමෝම හැමයි පුරුදු කරලා තියෙනවා. එහෙනම් කවුරුත් හිතන්නේ සංසාරේ අපි කවදාවත් පුරුදු කරලා නැහැ කියලා. මේ ළඟදී පුරුදු කරපු වට්ටිය විතරයි මේ කතා කරන්නේ. මොකද හැමෝම කසින භාවනා පුරුදු කරලා තියන අය වෙන්න ඕනේ. එහෙම නැත්නම් කල්ප විනාශ වලදී යන්න තරන්නේ නැහැ. නේද? බ්‍රහ්ම ලෝක වල යන්නේ හැමෝම කල්ප විනාශ වල. පංචානන්තරී කර්ම කරලා තියෙනවා නම් ඒ ධ්‍යාන ලැබෙන්නේ නැහැ කියලා කියලා තියෙනවා. ඊට අමතරව මහා ලෝභය ගොඩක් තියෙනවා නම් ඒත් නැහැ. කාමච්ඡන්දේ වැඩි. ධනවත්ලා ධන ලෝභය තියෙනවා නම් උපසම්පදා භික්ෂූන්ගෙන් මේ පරාජිකා මේ වගේ මේ ශිල්පද කඩලා තියෙනවා නම් මොන හරි ශිල්පද බුදුහාමුදුරු බද්දාලි සූත්‍රය නම් කියලා තියෙනවා. ශික්ෂාපදය එකක් හරි කඩලා තියෙනවා නම් ධ්‍යාන මාර්ගඵල කියන උත්තරී මනුස්ස ධර්ම ලැබෙන්නේ නැහැ කියලාම කියලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ බද්දාලි සූත්‍රය මේ කියලා තියෙනවා. එක ශිල්පදයක් කැඩුවත් එච්චරයි. සාමනේද හෝ උපසම්පදා හෝ එක සිල්පදයක් ඇදුවත් ඒකෙන් හරි ගස්ස ගන්න නැතුව මේව කරන්න බෑ. හරි ගස්ස ගන්න බැරි ඒවට තියෙන්නේ මේ උපසම්පදා හමුදුනට පරාජික හතර විතරයි. පරාජික හතරක් තමන් උපසම්පදාව අතින් කියන්නේ අයින් කරන්නේ නැතුව ඒ වැරද්ද කරොත් විතරයි. වැරද්ද කරන කලින් මොහොතකට කලින් උපසම්පදාව හිතෙන් අයින් කරොත් මම ගිහි වෙනවා කියලා හිතුවොත් මේ කාටරි කටින් කිව්වොත් මම ගිහි වෙනවා කියලා
කටින් කියන්නේ
නැහැ. කටින් කියන්නේ හිතෙන් කියලා. කටින් කියන්නේ නෑ. ස්ත්‍රියක් ඉන්නවා නම් ඒ ස්ත්‍රියට හරි කියන්නේ කියලා තියෙනවා.
ඒක කවුරුත් නැහැ.
කවුරුත් නැත්තම් පරජය වෙන්නේ
නෑ. මම උපසම්පදා
වෙන්නේ නෑ. ඒත් සතෙක්.
සතෙක් මම පරජය වෙන්නේ
නෑ. මම අත්හරිනවා කියලා නෙමෙයි.
මිනිස්සෙක් මම.
කාට හරි කියන්න කියලා තියෙනවා.
ඉතින් සාමනීර වෙන්න පුළුවන් වායි සීල අරන්නේ.
නෑ සාමනීර වෙන්න පුළුවන් කොහොමත් පරාජික වුණත් උපසම්පදා වෙන්න
බෑ. පරාජික වුණා සාමනීරවත් වෙන්න බෑ කියලා
කියනවා.
එහෙම තමයි මාත් ඉස්සර හිතන් හිටියේ. උනට සම දැන් ආයි තියෙන තැනක සාමනීර වෙන්න පුළුවන් ආපහු ඒ උනට උපසම්පදා වෙන්න.
විනී පිටකේ
එහෙම මාත් ඉස්සර දැකලා තිබ්බ ඒ උනට දැන් පරාජික වුණත් මහාන කමේ ඉන්න පුළුවන් ආයි උපසම්පදා වෙන්නයි බෑ කියලා.
පරාජිකා වුණොත් මහානකම ඉන්න පුළුවන් කියලා තියෙන්නේ උපසම්පදාව. දැන් මම ඒ ස්ත්‍රියට කියනවා නම් ස්ත්‍රියට එකන
එහෙම වුණොත් ආයි උපසම්පදා වෙන්නත් පුළුවන්.
ඔව් ඒ උපසම්පදා වෙන්න පුළුවන්. ඒක උපසම්පදාව අතාරිනවනේ. ඒ සීලිය අතාරිනවා.
සීලිය උපසම්පදා සීලිය අතාරියොත් ඒ ස්ත්‍රියට හරි කියලා ආයි පැවිදිලා උපසම්පදා වෙන්න පුළුවන්. ඕන්න. මොකද එතකොට පරාජිකා වුණා කියලා කියන්නේ සීල අතාරින්. සීල් කැඩුණොත් තමයි පරාජිකා.
එතකොට
ඔය ඒකේ තියෙනෝනේ මේ ස්ත්‍රියක් විතරක් නෙමෙයි තව. ඔය ඒකෙදි ධ්‍යාන ලබන්න ක්ලේශාවරණයෙන් මිදෙන්න ඕන කියලා කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටි තිබුණොත් කවදාකවත් ධ්‍යාන ලැබෙන්නේ නැහැ කියලා කියනවා. මිත්‍යා දෘෂ්ටි කියන්නේ ලැබෙනවා. හැබැයි නියත මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ නාස්තික දෘෂ්ටිය. මේ අකිරිය වාදයේ අහේතුක දෘෂ්ටිය තුනෙන් නැති වෙලා දින. ඒ කියන්නේ නාස්තික කියන්නේ පිම්පව් මේ නාස්තික දෘෂ්ටිය කියලා කියන්නේ
ඒතර ශාස්ත්‍රීයවරුන්ට ධානනේ
නියත විත්ත දෘෂ්ටියකට හැමෝටම නැහැ කියලා කියන්න බෑ. හැමෝටම තියෙන එකම දෘෂ්ටි නෙමෙයි
ශාස්ත්‍රීයවරුන්ට ධානනේ
ධාන තියෙන්නේ ඉතින් සමහරවල්ට දන්නේ නැහැ හරියට
කියන්නේ වැඩි එක නියත විත්ත දෘෂ්ටිය ඒගොල්ලන්ට ධානනේ ශාස්ත්‍රීයවරුන්ට
මොකද දැන් අකිරියවාදය කියලා පිම්පව් කරන්න මුකුත් වෙන්නේ නැහැ කියලා ප්‍රතිපලයක් නැහැ. ඔව් අහේතුකවාදය කියලා කියන්නේ මේ සත්වයේ පිරිසිදු වෙන්නවත් කිලුටු වෙන්නවත් කිසිම හේතුවක් නැහැ නිබේ සිද්ධ වෙන්නේ. නාස්තික දෘෂ්ටි කියලා කියන්නේ අර උච්ඡේදවාදය කියන කෙනා මම හිතන විදිහට. ඒ කියන්නේ උච්ඡේදවාදය කියලා කියන්නේ මේ අම්මගේ තාත්තගෙන් දේවල් නියපදිලා ආයි පොළොට පස්සේ යනවා. ඒ එතනින් එහාට පෙර ආත්ම පසු ආත්ම මොකුත් නැහැ. ඒ නියත මිත්‍ය දෘෂ්ටි තුන බලවත් කියලා කියන අනික් ඒවාට වැඩි. ඉතින් අර මේ ධාන ලබන්න ඉතින් සුදුසු ස්ථානයක ඉන්න ඕන කියලා තියෙනවා ඉතින්. ඒවා ඉතින් තියෙන්නේ මේ සාමාන්‍යයෙන් ඉතින් බලවත් අයට මේ බලවත් අයට එහෙම ස්ථානයක් ඕනේ නැහැ. පුරුදු පුහුණු කරලා තියෙන ගොඩක් පුරුදු පුහුණු කරලා තියෙන. හැබැයි ඉතින් ධාන ලබන්න කාමයන්ගෙන් වෙන් වෙන්න ඕනේ, අකුසලයන්ගෙන් වෙන් වෙන්න ඕනේ, විවේකයෙන් ඉන්න ඕනේ කියලා අවශ්‍යතා තුනක් මේ බුදු සාසනේ හැම يعني සූත්‍රවලෙම හැම තැනකම වගේ සඳහන් කරලා තියෙනවා. මේ කාමයන්ගේ වෙන් වෙන්න ඕනේ. කියන්නේ දැන් ඔය අපි පුරුදු වෙන්න සිල් ගත්ත දවසේ සින්දු අහනක නවත්තන ආරාමයක් කරාට ඒක ආසාව එහෙම් පිටින් මයින් කරගන්න ඕනේ ධ්‍යාන ලබන්න කැමති නම්. අනිත් එක අර මහානාම රජුරන්ට කිව්වා වගේ දෙවන ධ්‍යානය ලැබිලා තියෙනවා නම් මිසක් මේ ලෝභය සාමාන්‍ය කාමච්ඡන්දය ඇති වෙන එක නවතින්නේ නැහැ. නැවත ඇති නොවෙන්න තරම් මේ සාමාන්‍ය පංචකාමයට සිටින ඇල්ම නවතිනොත් දෙවන ධ්‍යාන මට්ටමක් තියෙන්න ඕනේ. මොකද එතකොට තමයි ධ්‍යානවල රස නියමට දැනෙන්නේ. සකුදාගාම. මහානාරජු සකුදාගාම. ඉතින් උන්වහන්සේලා කියන පංචකාමයට සිටින ඇල්ම අඩු වෙලා නැහැ. සමහරලාට ලෝභය තියෙනවා. සමහරලාට ද්වේෂය තියෙනවා. මට මොකද එහෙම වෙලා තියෙනවා? සමහරලාට මෝහය ඇති වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒක කියනවා දේවන ධ්‍යානෙට ඇවිල්ලා නැහැ. දේවන ධ්‍යානෙ වඩලා තිබ්බනම් තොප ගීගේ ඉන්නේ නැහැ. සකුද්දාගම් විලා.
අය කියන නාගම් විනෝද කියනවා.
අනාගම් වෙලා ගීගේ ඉන්න පුළුවන් ගීගේ ඉන්නවගේ නෙමෙයි ඉන්නේ. එන සීල් රකින්න නැති ආදි බ්‍රහ්මචාරී පන්සල තමයි පියවි සීලය අනාගාමී